මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුමක සීලය සමාදන් වෙන නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කානීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදී සම්බං සමන්තා චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස හේන පින්දුපමං රූපං වේදනා බුබ්බුලූපමා මරිචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඥානං දීපිතාදිච්ච බන්ධුනා යථා යථා නිංජායති යෝනිසෝ උපපරික්ඛති චිත්තකං තුච්ඡකං හෝති යෝනං පස්සති යෝනිසෝ ඉමංච කායං ආරම්භ භූරිපඤ්ඤේන දේසිතං පහානාසින්නම් ධම්මානං රූපං පස්සත චද්දිතං ආයුස්මාච විඥානං යදා කායං ජාන්තිමං අපරින්ධෝ තදාසේති පරභන්තං අචේතනං සදහවත් පින්නතුනි, අද මේ වෙසක් පොය දවසේ ලෝකයාටම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන් පහළ වීමේ දුර්ලභ සිද්ධිය සිහිපත් වෙන දිනයි. සත්‍යාගී සංසාර රෝගය නිවාරණය කරන නිවන් අමාවසුව ආර්ය පරිශ්‍රණයක් තුලින් සොයාගත් දවසයි. ලෝකෙට ප්‍රඥා ආලෝකය පහළ වෙන දවසයි. අපි අද තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුලින්ම උන්වහන්සේ දැකීමට උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ පදාරලා තිබෙනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. යමෙක් ධර්මය දකීද හේ මා දකී කියලා. ඒකට මේ අද උතුම් දවසේ අපි ධර්මයට සිත යෙදීම තුලින් බුදුරජාණන් වහන්සේ දැකීමට උත්සාහ කරමු. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ එක්තරා සුවිශේෂ දේශනාවක අර්ථ සම්පින්තණය තමයි අපි මේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළ ගාථා තුල තිබෙන්නේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගංගානම් ගඟ අසල අයෝධ්‍යා නගරයට වැඩම කළා සංඝයා වහන්සේලා පිරිසක් එක්ක. ඒ අයෝධ්‍යාපුරයේ වැසියන් උන්වහන්සේලාට ආවාස පහසුකම් සලසලා දුන්නා. එහෙම වැඩ සිටින අවස්ථාවක ගංගානම් ගඟම අරමුණු කරගෙන පංචස්කන්ධය පිළිබඳ සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කරන්නට යෙදුණා. මොකද ආත්ම සංඥාව තමයි ලෝකයා තුළ තිබෙන බරපතලම ක්ලේශය. ඒක දුරු කිරීමට උපකාර වන අන්දමින් උපමා පහක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ඒ අවස්ථාවේ සංඝයා වහන්සේලාට මේ විදිහට පටන් ගත්තේ. යම්සේ මහණෙනි, මේ ගංගා ගඟෙහි මහ පෙන පිඬක් ගසාගෙන එන්නේද? නුවණැස ඇති පුද්ගලයෙක්, මසැස වගේම නුවණැස ඇති පුද්ගලයෙක් ඒ පෙන පිඬ දකිනවා, ඒ ගැන කල්පනා වැටෙනවා, එය නුවණැසින් විමසා බලනවා, නුවණින් විමසා බලනවා. එසේ ඒ කල්පනා ගැන කල්පනා වැටෙන නුවණැසින් විමසා බලන උහුට ඇස් ඇති පුද්ගලයාට මේ පෙන පිඬ හිස් වශයෙන්, බොල් වශයෙන්, නිසරු වශයෙන් වැටෙනවා. කිමෙක්ද මහණෙනි පෙන පිඬක ඇති සාරය? එසේම මහණෙනි, යම්කිසි භික්ෂුවක් මේ රූපස්කන්ධය පිළිබඳව, එතන රූපස්කන්ධය කියලා කියන්නේ රූප ගොඩ, ඒ ගොඩ හඳුන්වනවා මෙතන බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයකින්, දෙකොළොස් ආකාරයකින් යම්කිසි රූපයක් තිබෙනවා නම් අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර. ආධ්‍යාත්මික බාහිර කියන්නේ තමා පිළිබඳව සහ අනුන් පිළිබඳව, ඇතුළත හෝ පිටත. අපි කියමු ඇතුළත හෝ පිටත. ඕලාරි ගොරෝසු හෝ, එහෙම නැත්නම් රළු හෝ සියුම්, පහත් හෝ උසස්, ළඟ හෝ ඈත, ඒ කියන ආකාරයට එකොළොස් ආකාරයක් එකදනක් දක්වනවා. අතීත, අනාගත, වර්තමාන වූ, ආධ්‍යාත්මික බාහිර වූ, රළු හෝ සියුම් වූ, පහත් හෝ උසස් වූ, හෝ ළඟ හෝ දුර හෝ ඈත හෝ වේවා, ඒ යම්කිසි රූපයක්, ඒ සියලුම රූපස්කන්ධය නුවණ ඇති පුද්ගලයෙක් එය නුවණින් විමසලා බලනවා. එසේ නුවණින් විමසලා බලන ඒ නුවණ ඇති පුද්ගලයාට ඒ රූපස්කන්ධය හිස් වශයෙන්, බොල් වශයෙන්, නිසරු වශයෙන් වැටහෙනවා. කිමෙක්ද මහණෙනි රූපේ ඇති සාරය? ඊළඟට ඒ විදිහම තව උපමාවක් දක්වනවා වේදනාව පිළිබඳව. චම්සේ මහණෙනි, සරත් සමයෙහි තද ලොකු පොද ඇති වැස්සක් වහින අවස්ථාවේ වතුරට වැටෙන දියබිඳු ඉපදෙමින් නැති වී යනවද, ඉතාමත්ම ශීඝ්‍රයෙන් නැති වෙමින් නැති වෙන යනවද, ඒ දිය බිබුළු ඇති වෙමින් නැති වෙලා යනවා, ඒ දකින නුවණැස ඇති පුද්ගලයේ, ඒ ගැන කල්පනා වැටෙන නුවණැසින් විමසන පුද්ගලයෙකුට ඒ දිය බිබුළු හිස් වශයෙන්, බොල් වශයෙන්, නිසරු වශයෙන් වැටෙනවා. කිමෙක්ද මහණෙනි දිය බිබුළක ඇති සාරය? එසේ මහණෙනි, යම් තාක් වේදනාවල් තිබෙනවා නම් අතීත, අනාගත, වර්තමාන, තමා පිළිබඳ වූ, අනුන් පිළිබඳ වූ, හෝ සළු හෝ සියුම් හෝ, පහත් හෝ උසස් හෝ, ඈත හෝ ළඟ හෝ, ඒ සියලු වේදනාවන් නුවණැති භික්ෂුවක් ඒවා නුවණින් විමසලා බලනවා, කල්පනාවේ වැටෙනවා. එසේ බලන්නා වූ ඒ භික්ෂුවට ඒවා හිස් වශයෙන්, බොල් වශයෙන්, නිසරු වශයෙන් වැටෙනවා. කිමෙක්ද මහණෙනි වේදනාවෙහි ඇති සාරය? ඊළඟට සංඥාව පිළිබඳව ප්‍රකාශ කරනවා. යම්සේ මහණෙනි, ග්‍රීෂ්ම ඍතුවේ අවසාන මාසයේ මධ්‍යාහ්න වෙලාවේ මිරිඟුවක් දිස්වෙනවා. මිරිඟුවක් දකින්න ලැබෙනවා. නුවණැස ඇති පුද්ගලයෙක් මේ මිරිඟුව දිහා බලලා එය ගැන කල්පනා වැඩෙන නුවණැසින් විමසනවා. විමසනවා ඔහුට මේ මිරිඟුව ඉස් වශයෙන් බොල් වශයෙන් නිසරු වශයෙන් වැටෙනවා. කිමෙක්ද මහණෙනි මිරිඟුවක ඇති සාරය? එසේම මහණෙනි භික්ෂුවක් අතීත අනාගත වර්තමාන ඇතුළත හෝ පිටත රළු හෝ සියුම් පහත් හෝ උසස් දුර හෝ ළඟ යම් තාක් සංඥාවල් තිබෙනවා නම් ඒ සංඥා ස්කන්ධයේ ඒ සංඥා සමූහයම ගැන නුවණින් කල්පනා කරලා බලනවා. නුවණැස මෙහෙවල විමසලා බලනවා. එසේ බලන්නා වූ ඒ භික්ෂුවට සංඥාව කිස් වශයෙන් බොල් වශයෙන් නිසරු වශයෙන් වැටෙනවා. කිමෙක්ද මහණෙනි සංඥාවේ ඇති සාරය? යම්සේ මහණෙනි හර ඇති දීයක් සොයන මිනිසෙක් පුරුෂයෙක් තියුණු කෙටීරියක් අරගෙන කැලෑවකට ඇතුල් වෙනවා. ඔහුට දකින්න ලැබෙනවා කිලින් පිහිටියා වූ විශාල කෙසෙල් කඳක්. ඔහු එය මුලින් හිඳිනවා. ගහ වැටුණාට පස්සේ ඉඳ අගින් සිඳිනවා. එහෙම කපලා ඊළඟට කෙහෙ කඳේ පතුරු ගලවනවා හරයක් සොයන්න. ඔහු පතුරු ගලවලා ඉවර වෙනකොට ඔහුට තේරෙනවා මේ කෙසෙල් කඳේ එලයක්වත් නැත. හරයක් නම් කොයින්ද? නමුත් එම කෙසෙල් කඳ දිහාවම නුවණැස ඇති පුද්ගලයෙක් මතක පමණක් නෙවෙයි නුවණැස ඇති පුද්ගලයෙක් කෙසෙල් කඳ දිහා බලනකොට තේරුම් ගන්නවා මේ කෙසෙල් කඳ නිස්සාර බව, හිස් බව, බොල් බව, නිසරු බව කිමෙක්ද මහණෙනි? කෙසෙල් කඳ කැති සාරය? එසේම මහණෙනි යම්කිසි භික්ෂුවක් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික හෝ මාහිර රළු හෝ සියුම් පීන හෝ උසස් දුර හෝ ළඟ යම් තාක් සංස්කාරයෝ වෙද්ද ඒ සංස්කාරයන් ගැන කල්පනා වැඩෙන නුවණැසින් විමසලා බලනෝ. එසේ බලන්නා වූ ඒ භික්ෂුවට සංස්කාරයන් කිස් වශයෙන් බොල් වශයෙන් නිසරු වශයෙන් වැටෙනවා. කිමෙක්ද මහණී සංස්කාරයන් හි ඇති සාරය? ඊළඟට බුදුරජාන් වහන්සේ දක්වනවා පස්වෙනුව විඥාණය පිළිබඳව. නම්සේ මහණෙනි මායාකාරයෙක් මේ කාලේ කියනවා විඥාකාරයෙක් මැජික්කාරයෙක් මායාකාරයෙක් හෝ ඔහුගේ අතවැසියෙක් සතර මං සංධියේ මායාවක් දක්වනවා. ඒ මායාව දකින්න නුවණැස ඇති පුද්ගලයෙක් කල්පනාය වැටෙනවා. නුවණැසින් ඒ විමසා බලනවා. ඒ බලන්නා වූ ඔහුට ඒ මායාව නිසරු හැටියට වැටහෙනවා. හිස් වශයෙන් බොල් වශයෙන් නිසරු වශයෙන් වැටහෙනවා. කිමෙක්ද මහණෙනි මායාවක විඥාවක ඇති සාරය හරය? එසේම මහණෙනි යම්කිසි භික්ෂුවක් අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර රළු හෝ සියුම් හීන හෝ උසස් දුර හෝ ළඟ විඥාන යම් තා විඥානස්කන්ධය කියලා ගන්න ඒ සිත් සමූහය විඥානය නුවණැසින් විමසා බලනවා. ඒ ගැන හිතා බලනවා. නුවණැසින් විමසා බලනවා. එසේ බලන්නා වූ ඒ භික්ෂුවට විඥානස්කන්ධයත් හිස් වශයෙන් බොල් වශයෙන් නිසරු වශයෙන් වැටෙනවා. කිමෙක්ද මහණෙනි විඥානෙහි ඇති සාරය? එහෙම ප්‍රකාශ කළ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ධර්මඥාන ඇති ආර්ය ශ්‍රාවකයා මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නුවණැසින් බලමින් ඒ විමසමින් ඒ ගැන භාවනාව යෙදෙනවා නම් ඒ යෙදීම තුළින් රූපය පිළිබඳව කලකිරෙනවා, වේදනාව පිළිබඳව කලකිරෙනවා, සංඥාව පිළිබඳව කලකිරෙනවා, සංස්කාර පිළිබඳව කලකිරෙනවා, විඥාණය පිළිබඳවත් කලකිරෙනවා. ඒ කලකිරීම තුළින් විරාගය කියලා කියන නොයල්ම ඇති වෙනවා. ඒ නොයල්ම තුළින් විමුක්තිය සිත විමුක්ත වෙනවා. විමුක්ත වුණාට පස්සේ විමුක්තිය විමුක්ත වුණ බව තමයි තේරුම් ගන්නවා. ඒ අරහත් ඵල විමුක්තිය තුළින් ඊළඟට තේරුම් ගන්නවා උපදීම කෙලවරයි, කෙනලා බ්‍රහ්මචර්ය වාසය අවසානයි, කළ යුත්ත කරණීම වෙලා තිබෙන්නේ කියලායි අරහත්ත්වයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂය ලබනවා. ඒ විදිහට අරහත්ත්වයෙන් කුළුගන්වලා මේ දේශනාව කෙලවර කරලා ඊළඟට ඒකේ ඒ දේශනාවේම සාරය බුද්ධ වචනයක් හරියටම එතන දක්වන්නේ ගාථාවලින් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ ගාථාවලින් කීපයක් තමයි අපි මේ මාතෘකාව වශයෙන් මේ අවස්ථාවේ තිබුවේ. පේන පින්දූපමං රූපං වේදනා බුබුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදුලූපමා මායූපමංච විඥානං දීපිතාදිච්ච බන්දුනා. ආදිච්ච බන්දු කියලා කියන්නේ සූර්ය බන්දු. බුදුරජාණන් වහන්සේ රූපපදයක් වශයෙන් නදන සූර්ය බන්දු තථාගතයන් වහන්සේ විසින් සූර්ය බන්දු බුදුරජාණන් වහන්සේ විසින් මෙන්න මෙහෙම මේ උපමාවලින් දේශනා කරලා තිබෙනවා. රූපය පේන පින්දකට උපමා කරලා තිබෙනවා. වේදනාව දීපිබුලකට උපමා කරලා තියෙනවා. සංඥාව මිරිඟුවකට උපමා කරලා තියෙනවා. සංස්කාර කෙසෙල් කඳකට උපමා කරලා තියෙනවා. විඥානයේ මායාවකට උපමා කරලා තිබෙනවා. ඒ විදිහට උපමා කරලා දක්වලා තිබෙනවා කියන එකයි ඒක සාරය. ඊළඟට ප්‍රකාශ කරනවා යථා යථා නිජ්ජායති යෝනිසෝ උපපරික්ඛති චිත්තකං තුච්ඡකං හෝති යෝනං පස්සති යෝනිසෝ යම් යම් ආකාරයකින් මේ ගැන කල්පනා වැටෙනවා නම් නුවණින් විමසලා බලනවා නම් එසේ බලන්නා වූ ඒ නුවණින් විමසා බලන්නා වූ ඔහුට එතනත්තාට මේ හිස් වශයෙන් තුච්ච බොල් වශයෙන් වැටහෙනවා. ඊළඟට ඉමංච කායං ආරබ්බ භූරිපඤ්ඤේන දේසිතං පහනා තින්නම් ධම්මානං රූපං පස්සත් චඩිතං. භූරිපඤ්ඤ කියලා කියන්නේ මහා ප්‍රඥ වූ බුදුරජාණන් වහන්සේ විසින් මේ කය පිළිබඳව දේශනා කර කාරණය හරියට තේරුම් ගන්නව නම් දේවල් තුනක් මේ කයින් ඉවත් වුණු අවස්ථාවේ මේ රූපය මේ රූපස්කන්ධය රූපකාය අතහැරන ලද්දක්ව ඉවතලන ලද්දක්ව තිබෙනවායි කියන එක. ඒ ඉවතලන දෙයක් හැටියට පෙනෙනවා. එහෙම නැත්නම් ඒ දෙස බලනවා බලන්නේ කියන එක. ඊළඟට අවසානයේ ප්‍රකාශ කරනවා ඒකේ ඒ කාරණා තුන මොනවද කියලා ඊළඟට දක්වනවා. ඒ ගාථාවේ ආයු උස්මාච විඥානං යදා කායං ජහಂತಿ මං අපවිද්ධෝ තදාසීති පරභත්තං අචේතන. ආයුෂය උෂ්ණය විඥාණය කියන මෙන්න මේ කාරණා තුන මේ දේවල් තුන යම් අවස්ථාවක මේ කය අතහැරලා යනවද ඒ අවස්ථාවේ මේ ශරීරය ඉවතරණ ලද්දක්ව ඊදි කරපු එකක් හැටියට වැතිර සිටිනවා. පරභත්තං අචේතන අචේතනිකව චේතනා ශක්තියක් නැතිව පරභත්තං කියලා කියන්නේ සතුන්ට ආහාරයක්ව සතුන්ට බතක්ව. ඔන්න එතකොට ශාරීරික ගතාන්තරෙත් මේ පංච උපාදානස්කන්ධී ගතාන්තරෙත් ඒ ගාථාවලින් කියුණා. ඉතින් මෙන්න මේ කෙටියෙන් දක්වපු උපමා පළමුවෙන් අපි තරමක් සවිස්තරව තේරුම් ගන්න බලමු. මේ අපේ දින්දා ජීවිතයේ දකින්න ලැබෙන දේවල් කවුරු කවුරුත් එක් එක් ප්‍රමාණයට දකපු දේවල්. නමුත් මේවා තුළින් බුදුරජාණන් වහන්සේ ධර්මයට යොමු කරන්නේ ඒ දැකපු දේ ආශ්‍රයෙන් නුවණින් මෙතෙක් නොදකපු මේ පංචපාදානස්කන්ධය පිළිබඳ හිස් බව බෝල් බව නිස්සරු බවයි බුදුරජාණන් වහන්සේ මේ උපමා තුළින් මතු කරලා දක්වන්නේ. දැන් රූපය පෙන පිළිකට උපමා ගන්නකොට අපි ඉස්සෙල්ලාම හිතියොදමු මෙතන මේ පෙන පිළිකක් තියෙන එක. දැන් ගංගාවක වගේ තැනක වතුර ගලාගෙන යන වේගය නිසා වතුරේ තියෙන කුණු කන්දල් ටිකත් එකතු වෙලා යම් කිසි කොටයක් වෙන තැනක ගිහිල්ලා හැපෙනකොට සෑහෙන වෙලාවක් ගියාට පස්සේ එතන පිණි පිණක් හැදෙනවා. තව තව ඈතට යන්නේ යන්නේ මේ පෙන පිණි විශාල පෙන පිණක් බවට පත් වෙනවා. ඈතින් ඉඳන් බලනකොට මේක සුදු සුදු පාට ගලක් වගේ පේන්නත් බැරි නෑ. නමුත් මේ පෙන පිණි එහෙම පෙනුණා පිළිලා කෙනෙක් රැවටුණා කිට්ටු වෙලා බලනකොට නුවණින් සලකලා බලනකොට මේ පෙන පිණෙන් අපි අර ගලකින් එහෙම නැත්නම් හයිය ඇති දෙයකින් කරන දේවල් වගේ යම් යම් දේවල් තනන්න බෑ. ඒක මහ සිදුරු සහිතයි. ඒ වගේම ඇතිවෙමින් නැතිවෙමින් යන මොහොතක් පාසා දිඳෙන සුළුයි. අන්න ඒ වගේ තමයි. එතකොට මේ රූපකාය අපි ඒක ආරෝපණය කරමු. එතකොට මේ රූපකය මේ ශරීරය පිළිබඳව මේ රූපය කියලා කියන වචනය තුළින්ම අපිට එක පාඩම් සිහිපත් වෙන්නේ. මේ විශේෂයෙන්ම මේ දෘශ්‍ය මාධ්‍ය ලොකුට ගත්තු කාලේ රූපය කියලා කියන්නේ අන්න අර හොඳට පාට ශරීරය ඇති පාටවත් වැඩිය ලස්සනට පාටව නොකුත් ආකෘති වලින් ඉදිරිපත් කරන මේ අපේ කය අපේ හිතට වැටෙන ටිකත් තමයි මේ රූපය කියලා ගන්න තියෙන්නේ. එතකොට මේ නම් ඒක තුල තියෙන්නේ යටින් ඒක යටින් තියෙන්නේ මොකද්ද? මේ ශරීර කූඩුව ගැන හිතලා බලනකොට අර පිටට පේන ඒ රූප සත්‍යය නෙවෙයි. හොඳට ලස්සනට පේන්න පුළුවන්. නමුත් ඇතුළත තියෙන්නේ අර කිව්වා වගේ අර පෙන පිඳ ගැන කිව්වා වගේ අපේ ජීවිත මේ සංසාර ප්‍රවාහය තුළ අපි අර මව කුසක පහළ වෙන අවස්ථාවේ ඒ කලල රූපේ මඩ පැල්ලම ඒ මඩ පැල්ලම උපකාර කරගෙන මඩ පැල්ලම ඒ ආරම්භය කරගෙන ඊළඟට ඉතින් කිරි පෙන කැඳ පෙන බත් පෙන ආදී මේ රූපකය සකස් වෙනවා. ඒ වගේම මොහොතක් පාසා මේක බිඳෙනවා. අපි ඒක අමතක කළා මේ ශරීරයේ මොහොතක් පාසා වෙනස් වෙනවා ඇතුළත වෙනස් වෙලා. ඒ වගේම බිඳි බිඳි යන අවසාන බිඳීම තමයි තින් මරණය කියලා කියන්නේ. නමුත් අපේ අර දීර්ඝ කාලයක් ලෝක සත්වයා තුළ මේ රූපය පිළිබඳ ඇල්මක් මමිය මාගේ කියන සංකල්පයක් ඇති වෙලා තියෙන්නේ. අන්න අර ඈතින් බලලා මේක නුවණැසින් විමසන්නේ නැතුව මසසින් පමණක් විමසීම නිසා ඒ වගේම එකට තියෙන ඒ සෘෂ්ණාව ආදී නිසා. ඉතින් ඒ රූපස්කන්ධයේ යථා ස්වභාවය බුදුරජාණන් වහන්සේ විදිහට ඉදිරිපත් කළා. ඒ වගේම වේදනාව ජීවූලකට උපමා කිරීම ඒකත් අපහසු නෑ තේරුම් ගන්න. වතුරේ දැන් මේ කියනකොට මම මේ වැස්ස වහිනවා. දැන් අර තදට වහිනකොට වතුර උඩ වැටෙන ඒ වේගය තුලින් මොහොතකට වාතයත් සම්බන්ධ කරගෙන සමහරට කුණු දැලිය ආදී උපකාර කරගෙන පොඩි දියබිබුලක් හැදෙනවා. හැදෙනවත් එක්කම බිඳිලා යන බොහොම වේගෙන් දියබිබුල හැදෙමින් බිඳි බිඳි යන ඈතින් බලනකොට මේකත් සමහර විට එකක් හැටියට එහෙම නැත්නම් ගත යුතු දෙයක් හැටියට පේන්න පුළුවන්. නමුත් කිට්ටු වෙලා බලනකොට එක මොහොතක් එක විදියට තියෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර කියාපු 11 ආකාර වේදනා ස්කන්ධයත් අපි මගේ වේදනාවයි කියලා කියනවා. ඊයේ රෑ ඉඳලම මට මෙන්න මේ අහවල් තැන මෙතන වේදනාවක් තියෙනවා කියලා වේද මහත්තයාට ගිහින් කියනවා. නමුත් ඒක වේදනාවක් නෙවෙයි. ඇති වෙමින් නැති වෙන බිඳි තාම ශීඝ්‍රයෙන් බිඳි වෙන යන වේදනා ප්‍රවාහයක්. අපි මේක එකක් හැටියට ගන්නවා. අර රූපස්කන්ධය එකක් හැටියට අරගෙන අපි ඒක ගැන ඡාය රූප ආදී නිකුත් ඒවා මගින් මාන ආදී ඇති කරන්න වගේ ඇල්මක් ඇති කර ගන්න වගේ මම මේ මාගේ කියලා වේදනාව පිළිබඳව අර විදිහටම ඝන සංඥාව. ඒකට කියන ඝන සංඥාව කියලා. ලෝකයා තුල තියෙන්නේ මේ හැම එකක්ම ඝන වශයෙන් සැලකීමයි. ඒක ඝන වශයෙන්. ඉතින් වේදනාව පිළිබඳව තේ ඝන සංඥාව බිඳීමට අන්න අර වතුරේ ඇති වෙන දියබිබුල් උපමාව දක්වලා තියෙනවා. ඊළඟට බිරිඟුව පිළිබඳව තේ කොටිකුත් අහලා තියෙන මේ පින්නතුන් සංඥාව. මෙතන සංඥාව කියනකොට අපි කල්පනා කරන්න ඕන අපි මේ සාමාන්‍ය ලෝකයේ හිතන සංඥාව පමණක් නෙමෙයි මෙතන මහා ගැඹුරු අන්දමින් තියෙනවා. අපි රූප සංඥා දැන් මිරිඟුව කියනකොට ගපාටම මතක් වෙන්නේ රූප සංඥා. නමුත් බුදුරජාණන් වහන්සේ මුළු මහත් සංඥා ස්කන්ධයේම මිරිඟුවකට උපමා කරලා තියෙනවා. එතකොට හිතන්න තියෙන්නේ රූප සංඥාව පමණක් නෙවෙයි ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියලා කියන්නේ ශරීරයට දැනෙන ඒවා. ඊළඟට අන්තිමට මනසට දැනෙන ධම්ම සංඥා. මේ සියලුම සංඥා ස්කන්ධේ. මේ ඔක්කොම සංඥාවල් අත්‍ය වශයෙන්ම මිරිඟුවක් වාගේ. මොකද මේවා රාශියක් වශයෙන් තිබුණත් අපිට වැටෙන්නේ එකක් හැටියටයි. ඉතින් අර මිනිගුව දිහා බලලා සාමාන්‍ය කෙනෙක් එහෙම නැත්නම් ඔය විපාසිත සතෙක් ඔය අහලා තියෙනවනේ ඔය මිනිගුව කියන එක මෘග තෘෂ්ණිකා කියන ඒ වචනේ තියෙනවා. මෘග තෘෂ්ණිකා කියලා කියන්නේ මුවාට තණ්හාව ඇති කරනවා. විපාසිත මුවාට එයි නැතත් ඈත අර ග්‍රීෂ්ම ඍතුවේ මධ්‍යාත්ම සමයේ ඒ ගඟක් ගලන්න වගේ ඈත ගඟක් ගලන්න වගේ වැවක් වගේ පොපියන බවක් තිබෙනවා. ඒ වගේම තමයි සංඥාවක්. සංඥාව තුළින් මේක නිල් පාටයි, මේක කහ පාටයි, මේක රතු පාටයි කියලා අපිට අපව රවට්ටනවා මේ සංඥාව. අන්නේ විදිහේ ස්වභාවයක් තිබෙනවා. ඉතින් මේ සංඥා ස්කන්ධයක් චිත්ත වල බලනකොට ඒ තත්වයක් නැහැ. සමාවිත ඇහි දෝෂයක් නිසා, තවත් මේ ඇහි පිහිටීම නිසා. නමුත් ඒවා මේ සංඥා ස්කන්ධ දෙඩි වරගෙන ලෝකයා ඒ තුළ මම මේ මාගේ කියලා මාන්න ඇති කරගන්නවා. ඊළඟට සංස්කාර පිළිබඳව මේ සංස්කාර කියන වචනේ දිනදා වැඩි ව්‍යවහාරයක් නැති වචනයක්. ඒක පහසුවෙන් පරිවර්තනය කරන්න බැරි විදිහේ මහ පුදුම වචනයක්. නමුත් අපිට සාමාන්‍ය අදහසක් ගන්න මේ කාලයේ වෙනුකුත් පාරිභාෂික ශබ්ද තිබෙනවා. ක්‍රියාකාරකම් කියලා එකකුත් තියෙන එච්චර ලස්සන වචනයක් නෙවෙයි. දැන් මේ කාලේ පාරිභාෂික වචනයක් හැටියට ඇවිල්ලා තියෙන ක්‍රියාකාරකම් කියන්නේ. ඉතින් ඒ විදිහේ මේ අපි හිතමු කය දැන් මිනිස්සු ක්‍රියාකාරීත්වයකට පෙළඹෙන්නේ අර සංඥා ඔස්සේ. ඊළඟට ඒ චේතනාව. ඉතින් චේතනාවට අදාළ මේ පුද්ගලයා වගේ කිව යුතු අන්දමින් කයෙන් වචනයෙන් මනසින් එතකොට කාය සංස්කාර, වාචී සංස්කාර, මනෝ සංස්කාර. මේ තුන් දොර ආශ්‍රය කරගෙන සත්‍යයන් ක්‍රියාකාරීත්වයකට පෙළඹෙනවා. අවිද්‍යාව තෘෂ්ණාව නිසා ඒ වතුලින් කර්ම පවා රැස් වෙනවා. ඒකයි සංස්කාර වචනේ කර්මයටත් පිටු වෙන්නේ. නමුත් අර අන්නර පුද්ගලයා තුල තියෙන ක්‍රියාකාරීත්වයයි. දැන් අපි හිතුවනම් කාය රූපය කියන්නේ රූපකාය කියලා. ඒ තුලට දැන්න වේදනාව, ඒ වේදනාව නිසා ඇති කරගන්න සංඥා, සංඥා අනුව සමන් සැප බලාපොරොත්තු වෙන නිසා යම් යම් ක්‍රියාකාරීත්වයන්ට පෙළඹෙනවා. කුසල් හෝ අකුසල් හෝ ආදී වශයෙන් ඒ හැම එකම සංස්කාර ස්කන්ධය හැටියට සැලකන්න පුළුවන්. ඒකත් එකක් නෙවෙයි. මම මේ මාගේ කියලා ගත්තට මොකද එතනත් රාශියක්. අර පතුරු ගොඩක් වගේ යන එකට තමයි අර කෙසෙල් කඳ බැලු බැල්මට මේක ඒකතිය එකක් වගේ පේන්නේ. හරයක් අරිටුවක් ඇති එකක් වගේ. දැන් මේ හරයක් අරිටුවක් නැති බව පෙන්වන තමයි අර નિසරුය කියලා කියන්නේ. හිස් බොල් ඊළඟට નિසරු. මේ සාර සත්‍යයා තුල ආත්ම සංඥාව ඇති වෙලා තිබෙන්නේ මේ රසක් වගේ පෙන්වන්නට. මොකද යට තියෙනවා යම්කිසි හරයක් අරිටුවක්. ඒක ආශ්‍රය කරගෙන තමයි මම මේ මාගේ කියලා කියන්නේ. නිත්‍ය සාරයක් තිබෙනවා කියලා. නිත්‍ය දෙයක් වටේම මේවා තියෙන්නේ කියලා. නමුත් අන්න කෙසේ තන්දේ කතාවෙන් පේනවා මේ සංස්කාර බව, මේ චේතනාව බව සකස් වෙන්නේ කාරණා රාශියක් එකතු කරගෙන. නමුත් අවිද්‍යාව නිසා ඒක මම කරනවා කියලා ඒ විදිහට ප්‍රඥාප්තියක් ඇති කරගෙන තියෙනවා. අන්න සංස්කාරත් ඒ විදිහට. ඊළාට ඔක්කොටම වඩා ගැඹුරු උපමාව තමයි විඥානේ මායාවට උපමා කියන්නේ. මායාකාරී විද්‍යාකාරයේ ඒ දක්වනකොට කෙනෙක් රැවටෙනවා. එතකොට ඒ විඥානයේ තියෙන ඒ රැවටිලි කාර ස්වභාවයක් ඒකයි තෙන් දක්වන්නේ. මායූපමන්ත විඥාන. හතර මං සංදීක විද්‍යාවක් දක්වනකොට ඒ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න අයට රැවටෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ විද්‍යාකාරය දක්වන ඒ විද්‍යාවට අදාළ දේවල් හොරෙන් පෙන්වන දේවල් හරියාකාර දකින්න ඇතුළත වෙලා පිටු හැංගිලා හරි ඇතුළත හැංගිලා හරි අන්න එතනත්තර මේක තේරෙනවා. මෙතන අර සත්‍ය ඒ බුද්ධලින් මේවට ඒවා අනුව මේකු ක්‍රියාකාරකම් වලට පෙළඹුණාට මොකද මෙතන තියෙන්නේ බොරුවක් කිස් දෙයක් මායාවක් කියන අවබෝධය කෙනෙකුට ඇති වෙනවා. ඒ වගේ මේ සිත පිළිබඳව අත වශයෙන් මේ යුගයේ බොහෝ දෙනා විඥාණය ගැන කතා කරන වැහෙනවා. ඉතින් මෙන්න මේ මේක තමයි ගැඹුරුම කාරණය. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒක ප්‍රකාශ කරනවා. මේ විඥාණය පිළිබඳ තේරුම් ගැනීම අපහසුකම අවස්ථාවක සංඝයා වහන්සේලා අමතර ප්‍රකාශ කරනවා. මහණෙනි, ලෝකයාට මේ රූපකය පිළිබඳව කලකිරීම ඇතිකර ගැනීම පහසුයි. මොකද මේ රූපකයේ රූපකය හැදෙන හැටි, ඒ කියන්නේ ශරීරයේ අසමක්‍රමයෙන් වැඩෙන හැටි, එය ගෙවි යන හැටි, ඒක කෙනෙකුට පෙන්වනවා. රූපකය අල්ල ගන්න හැටි, අතහරින හැටි, ඒ වහන්දට ලෝකයාට ප්‍රකටයි. ඒක නිසා ලෝකයා තුළ ආත්ම සංඥාව, රූපය පිළිබඳව ආත්ම සංඥාව කඩා ගැනීම පහසුයි. නමුත් මහණෙනි, යමක් ලෝකයේ චිත්ත මනෝ විඥාන නමින් හඳුන්වද්ද, චිත්ත මනෝ විඥාන මේ අවස්ථානුකූලව මේ චිත්තටම කියන වචන, මේවා නමින් හඳුන්වන මෙන්න මේ අද්‍රව්‍යමය වූ අරූප වූ මෙන්න මේවා ලෝකයාට මේවා පිළිබඳවයි ලෝකයා තුළ ආත්ම සංඥාව වැඩියෙන් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අන්නේ චිත්ත මනෝ විඥාන කියන ඒ දේවල් ලෝකයා ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා මේ මගේ මේ මම වෙමි මේ මගේ ආත්මයයි කියලා දැඩි බල්ල ගන්නවා. ඒක කඩා ගන්න අමාරුයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සත්‍ය තත්ත්වයේ ඊළඟට වදාරනවා. නමුත් මහණෙනි, ධර්මඥානී නැති සාමාන්‍ය මිනිසෙක් මේ සතර මහා භූතයෙන් සකස් වෙච්ච කයට ආත්මය කියන එක වැඩියම. මොකද මේ කය සමහර විට නොවෙනස්ව අවුරුද්දක් දෙකක් තුනක් පවතිනවා බැලු බැලම. නමුත් හිත කියන එක අර විදිහට ආත්ම හැටියට ගත්තට මොකද? රැය දවාලේ බුදුරජාණන් වහන්සේ එතන ගැඹුරු අදහසක් එතන දක්වන්නේ. එකක්ව උපදිනවා වෙන එකක්ව නැති වෙලා යනවා. එකක්ව උපදිනවා වෙන එකක්ව නැති වෙන. ඒ තරම් ශීඝ්‍රයෙන්. එකට උපමාවක් දෙන්න බෑ කියලා උපමාපි නසුකරාල යාවලහු පරිවර්තන් කිත්තා. මේ හිත පරිවර්තනය වෙන කරකැවෙන වේගය කියන්න උපමාවකුත් නැති කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යන්තම් කිට්ටු කරන සමහර විට උපමා. ඒකට ඒ අවස්ථාවේ එතන දක්වනවා උපමාවක්. යම්සේ මහා වනාන්තරයක ගහින් ගහයට පන්න වඳුරෙක් එක ගුඟාක් වේගෙන් දුවගෙන යනවනම් වඳුරා ඒ එක අත්තක් අල්ලලා ඒක ඇතහැරලා තව අත්තක් අල්ලන බොහොම ශීඝ්‍රයෙන්. අන්න ඒ වගේ මේ සිතත් අරමුණු අල්ලමින් අල්ලමින් යනවා වේගයෙන්. ඒක නිසා ඇත්ත වශයෙන් හිත ගැන කෙසේවත් ආත්ම දෘෂ්ටියක් ගත යුතු නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් ලෝකයාට ඒ හිත පිළිබඳ අද්‍රව්‍යමය හිත පිළිබඳ අවබෝධයක් නැති නිසා අර විදිහට අනිත් ඒවා අල්ලගන්න බැරි වුණාම ආත්ම දෘෂ්ටිය ගිහිලා ළඟින්නේ විඥාණය තුලයි. එතකොට මේ කාලේ අර විඥාණය ගැන හැමදේම කතා කරනත් යම් කිසි රහසක් තිබෙනවා, හේතුවක් තිබෙනවා. මොකද අර ද්‍රව්‍ය පිළිබඳව ද්‍රව්‍ය යථා තත්ත්වයේ සෙවීමට ඒ බටහිර විද්‍යාවකින් මිත්‍යා දෘෂ්ටික පරිසරයක ඇති දැඩුණු බටහිර විද්‍යාවකින් ආත්ම දෘෂ්ටිය ගත්තු සක්කාය දෘෂ්ටිය කැඩුව නැති ඒ විද්‍යාඥයින් රූපයේ භෞතික ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්න කළ පරිශන අවසාන වෙ ක්‍රමක්‍රමයෙන් අවසානයේ තේරෙනවා මේක Tamanට මේකට යටින් හිතක් තිබෙනවා කියලා. හිත පිළිබඳව ඒ කාරණය ඊළඟට ඒක ගැන ඉබේම ඒ අය ඒ ගායට හරියට අවබෝධය නැතත් මෙතන යම්කිසි රහසක් තියෙනවා. විඥානයේ තේරුම් ගත යුතුයි කියනන්නේ අවබෝධයේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මනෝවිද්‍යාඥයින්ටත් ඒ බඩහිර අර විදියට ආත්ම දෘෂ්ටිය ගත්තු අය අනේකුත් විදියේ පරිශන මගින් ගොඩ පරිශන මගින් හිත පිළිබඳව කර ඒ අවබෝධය ලබාගත්තු අවබෝධය අවසානයේ ඒකෙන් ගිහිල්ලා ඒත් ඒ අයට තේරුම් ගන්න බැරි කොටස් තියෙනවා. විශේෂයෙන්ම මරණයෙන් මත්තේ මේ විඥානය කොහෙද යන්නේ කියන. අන්න ඒ ටික තමයි මෙතන අර බුදුරජාණන් වහන්සේගේ අර අවසාන ධාතාවලින් ප්‍රකාශ කරන්නේ. මේ විඥානයේ මායාවක් වෙන්නේ විශේෂයෙන්ම. දැන් හොඳට අපි හිතමු දැන් මේ බඳු දේවල් ධර්මයේ සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවක අර ඇමතියෙක් නාටිකාංගනාවන් සමග විනෝද වෙමින් ඉඳලා ඒක නාටිකාංගනාවක් හරියට ආහාර ගත්තේ නැහැ හොඳට නටන්න ඕන නිසා. නමුත් නටන අතරේම අන්තිම නැටීම කෙල වුණා එතනම. එතකොට අර නටනට ලස්සන ගීතී තැන තී ළඟට මල කඳක්. අන්න අර කියාපු හැටියට යම් අවස්ථාවක කාරණා තුනක් එතන ඉවත් වීම පිළිබඳව කියන එකක් ගැඹුරු කාරණයක් බොහෝ දෙනා අමතක කරනවා. ආයුෂයක්, උෂ්ණයක්, විඥානයක් මේ කය ඉවත් වීම හැටියෙ කය දරකඩක් එහෙම නැත්නම් අර අනුන්ට කැම වෙන මල කඳක් බවට පත් වෙනවා. ඉතින් ආයුෂයක්, උෂ්ණයක්, විඥානයක් නැති වුණු අවස්ථාවේ අපි කෙනෙක් හරියටම මරුණයි කියලා කියන්නේ ඒක නේද මේ සාම උණු ශාරීරික උණුසුම්ද කියලාත් බලන්න. අන්න බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එතකොට අර විඥානයේ ගමන. දැන් අර කලින් ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ රූපය හැදෙන හැටි, රූපේ කොටස් එකතු වෙන හැටි ක්‍රමක්‍රමයෙන් අර පෙන එකතු වෙලා රූපය හැදෙන හැටි ලෝකයාට ටිකක් බලා ගන්න පුළුවන්. මේක ගෙවිල යන හැටිත් බලා ගන්න පුළුවන්. මේක අල්ලගන්න හැටි, මේක අතහැරෙන හැටි ඒකත් ලෝකයට ප්‍රකටයි. නමුත් සිත, සිත එකතු වෙන හැටි කොහේද මේක හිත එකතු වෙන හිතවිලි එකතු වෙන්නේ? මේක වැඩෙන්නේ, මේක අතහැරෙන්නේ, අතහැරෙන අවස්ථාව මරණයයි, මරණීය අවස්ථාවේ විඥාණය යන්නේ කොහොමද? ඒ ඔක්කොම දැන් ලෝකයට ගැටළු වෙලා. ඒකයි අර දැන් අර භෞතික විද්‍යාඥයා භවය තුල හිර වෙලා ඉන්නවා. වගේ නූතන මනෝවිද්‍යාඥයා අන්තරා භවය තුල හිර වෙලා ඉන්නවා. මොකද අර බෞද්ධ ආකල්පයකින් නෙමෙයි බලන්නේ. ඉතින් මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ හැම එකක්ම විසඳුම බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව එකක් තනිව හිටගන්නේ නැහැ. විශේෂයෙන්ම විඥාණය පිළිබඳව වන්න එතෙන්දී අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ විඥාණය පවතින්නේ නාම රූප ධර්මයන් නිසායි. නාම රූප ධර්ම පවතින්නේ විඥාණය නිසායි. ඊළඟට අපි ඒකම අපි කියමු බුදුරජාණන් වහන්සේ එක්තරා දේශනාවක එක්තරා භික්ෂුවක් අසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ හේතු ප්‍රත්‍ය ප්‍රකාශ කරලා තිබෙනවා. එක්තරා භික්ෂුවක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් කුමක්ද භාග්‍යතුන් වහන්සේ රූපේහි ප්‍රත්‍ය, රූපයත් ඒකතියක් නෙවෙයි කියලා අපි කිව්වා, රූපේට ප්‍රත්‍ය හේතුව මොකක්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සතර මහා භූතෙන්. සතර මහා භූතෙන් කියන්නේ ඔය ධාතු හතර, පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය අපි නිරුත්ත්වය ආහාරය කියලා ගන්න දේ තුල තියෙන ඕකනේ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අඳුන ගන්න බැරි, තනිව හිට ගන්න බැරි මහා භූත ධර්මයන් ඇසුරු කරගෙනයි මේ රූපස්කන්ධය ගොඩනැගෙන්නේ. ඒක නිසා රූපස්කන්ධයට හේතුව ප්‍රත්‍ය හේතියට දක්වන්නේ ඔය මහා භූත ධර්ම හතර. ඊළඟට වේදනාවට හේතුව මොකක්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්පර්ශයයි හේතුව. ස්පර්ශය හේතු කරගෙන වේදනාව ඇති වෙන්නේ. නිකම් ඇති වෙනව නෙවෙයි. ඒ වගේම සංඥාව. සංඥාවටත් හේතු ප්‍රත්‍ය හැටියට දක්වන්නේ ස්පර්ශයයි. සංස්කාරවලටත් හේතු ප්‍රත්‍ය හැටියට දක්වන්නේ ස්පර්ශයයි. ඔන්න විඥානයේ හේතු ප්‍රත්‍ය මොකක්ද කියලා අහුවාම ප්‍රකාශ කරනවා නාම රූපයයි. ඒ වචනේ වැඩි හුරු පුරුදු දෙකක් නොවෙන්න පුළුවන්. විදර්ශනා ආයෝගින්ට එහෙම අහලා තියුණා. මේ නාම රූපය කියන එක নানা විද විදියට මේ සත්‍ය එකක් වෙනා තෝරන. නමුත් අපිට හිතා ගන්න තියෙන්නේ ඒ නාම ධර්ම බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා තියෙනවා. නාමය කියලා කියන්නේ නාම ධර්ම හැටියට දක්වලා තිබෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම පහය නාම ධර්ම. ඊළඟට රූප කියන එක තෝරන්නේ සතර මහා භූතේනොත් ඒ මහා භූතේන ආශ්‍රය කරගෙන ඇති කරගන්න රූපයක් ඇති වෙනවා. ඒවා අල්ලා ගැනීම තුලින් ඇති කරගන්න රූපයක්, රූප සංඥාවක්. එතකොට නාම රූපය. ඉතින් මේක තව තේරුම් ගැනීමට නම් අපිට හිතන්න තියෙන්නේ දැන් අර විඥාන කියන එක මායාවක් කියලා අපි කිව්වනේ. මායාකාරිය පෙන්눔 කරන එකේ ඇත්තක් නැහැනේ. ඇත්ත සත්‍යයක් නැහැ. සත්‍ය දෙයක් නෙවෙයි. නමුත් ඒක සත්‍ය ස්වરૂපයක් කියන්නේ. සත්‍ය ස්වરૂපයක් නිසා මේ මායාවට විඥාවට රැවටෙන්නේ. ඒ වගේම විඥාණයට ප්‍රත්‍යවන නාම රූපයේ තිබෙනවා මේ විදිහේ පෙන්눔 කරන දෙයක්, බොරු දෙයක්. නාම රූපය සත්‍ය නෙවෙයි. ඉතින් ඒක තමයි අපි පෙන්눔 කරන්නේ. දැන් ඔය නාම ධර්ම, වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර, ඊළඟට මහා බුද්ධ ධර්ම තුලින් ඇති කරගන්න රූපය, ඒක ඒවා ඇත්ත වශයෙන්ම දැන් අපි නාමය කියලා කියනකොට නමක්. නමුත් කෙනෙක් නමක් කියලා කියන්නේ යමක් අඳුනගන්නේ. අපි මේකේ ඔරලෝසුවේ කියලා කියනකොට ඒක ඒකම හිතට සම්පූර්ණ රූපයක් හිතට මැවෙනවා. ඒකට නමක් තියෙන නිසා. නමුත් ඒ ඊට වඩා මුලින්ම ගත්තොත් නමක් හැටියට, නමක් හැටියට හඳුන් ගැනීම කෙරෙන්නේ අන්න අර කියාපු ධර්ම තුන. වේදනාව, වේදනාව ඔස්සේ ඇති යවන සංඥා, සංඥාව තුලින් ඇති කරගෙන චේතනාව, චේතනාව තුලින් ස්පර්ශයක්, ඊළඟට මානසිකාර්යය. මෙනෙහි කිරීම. ඔන්න මේ කාරණා පහ දක්වන නාම ධර්ම හැටියට. ඊළඟට ඒක කොටින්ම කියතොත් නාම ස්වરૂපයක් පමණයි. නියම නමක් නෙවෙයි. ලෝක සම්මුති නාමයක් නෙවෙයි. ඊළඟ රූපය කියන එකත් අපි මේ ඝන හැටියට සැලකුවට මොකද? හිතට වැටෙන ඡායාවක් පමණයි. රූප සංඥාවක්. ඒක මහා බුදු ධර්මයන් ආශ්‍රයයි. එතකොට ඔන්න ඔය නාම රූපයත් විඥානයත් අතර නිරන්තර සම්බන්ධයක් කියන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා. හරියට අර දිය සුලියක වගේ ඊටාම සිත අරමුණ වේ ඊටාම වේගයෙන් අල්ලමින් ඒ අල්ලන වේගයක් අල්ලන මොහොතක් පාසා සිතක් වෙනස් වෙනවා. සිත අරමුණ අල්ලලා අතහරිනකොට ඒක එහි වටිනාකම වෙනස් වෙනවා ඒකම. ඒකයි විඥානයත් නාම රූපයත් අතර ඊටාම ඒ ශීඝ්‍ර ඒ කරකැවිල්ල තමයි අර ලහු පරිවර්තන කියලා කිව්වේ. වේගයෙන් ඊටාම වේගයෙන් සිත කරකැවෙනවා කිව්වේ විඥානයේ තනිව කරකැවෙන්නක් නෙවෙයි. විඥානයේ තනිව පිහිටවන්නේ නැහැ. නමුත් අර බටහිර දාර්ශනිකයන් කල්පනා කරන්නේ විඥානයේ ආත්මයක් වගේ දෙයක් හැටියට. තනිව පවතින දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා හේතුපත්‍යයන්ගෙන් තොරව විඥානයක් නැත. අඤ්ඤත්‍ය පත්‍යා නත්ති විඥානස සම්භවෝ. ප්‍රත්‍යයන්ගෙන් තොර විඥානයක් හට ගැනීමක් නැත. නිකං ගින්නක් නැතුව වගේ හැම එකක්ම එතකොට අසත් රූපයක් නිසා අස පිළිබඳ විඥානය, කනත් ශබ්දයක් නිසා කන පිළිබඳ විඥානය, අන්තිමට මනසත් ධර්මයක් නිසා මනෝ විඥානය. විදිහට විඥාන හයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වනවා. චක්කු විඥානය, සෝත විඥානය, ඝාන විඥානය, විභා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා. ඒක විඥානයක්වත් තැන්පත් කරලා තියෙනවා නෙවෙයි, හේතු ප්‍රත්‍ය නිසා පටිච්චසමුප්පන්න වශයෙන් ඇති වෙනවා නැති වෙනවා. එතකොට ඇති වෙන්නේ තවත් යමක් උපකාර කරගෙන. නිකන් ගින්නක් ඇති වෙන්නේ නැති වගේ, කඩදාසි ගින්නක්, පිදුරු ගින්නක් ආදී වශයෙන් මේ යම් යම් දෙයක් අල්ලගෙන ගින්නක් ඇති වෙනවාද, ඒ නම ලබන්න වගේ අසත් රූපයක් නිසා ඇති වෙන එක චක්කු විඥානය. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ විඥානය පිළිබඳ හඳුන්වලා දීලා තියෙන්නේ. සංවහිත ගන්න දෙයක් නෙවෙයි. ඒකම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පෙන්නුම් කළා තියෙන්නේ. විඥානයක් නාම රූපයක් අතර නිරන්තර සම්බන්ධය දැක්වීමේදී එකකට එකක් උපකාර වෙන බව දැක්වීමට දක්වලා පෙන්නුම් කළා තියෙන උපමාව බටකොටු මිටි දෙකක්. බටලී දෙකක් නෙවෙයි, බටකොටු මිටි දෙකක්. බටකොටු කියන එකක් තියෙන බඹුරක්. බටකොටුවක හරයක් තියෙනවද? උණ බට කෙසෙල් ලේවයි තියෙනවා, හරයක් නැති දේවල්ද? එතකොට නිස්සාර නැත්නම් වෙන එකක් යොදන්න තිබුණා. සාරිපුත්‍ර හාමුදුරුවන්ට හොඳට අරපි වෙති ලීයක් ගන්න ලීගත් ඒ වෙනුවට අන්න උපමාව ගැලපෙන හැටි බලන්න. බටකොටු මිටි දෙකක්. බටකොටුවක හරයක් උත් නැහැ, මිටියක උනත් හරයක් නැහැ. එතකොට බටකොටු මිටියක් තව බටකොටු මිටියකට හේතු වෙලා තියෙන උඩින්. ඒ උඩින් ඒ බටකොටු මිටියේ කෙලින් තිබෙන්නේ අනිත් මිටිය ආධාරයෙන්. ටිකක් හිතලා බලන්න බටකොටු මිටි දෙක එකට එක හේතු කරලා තියෙන. ඔන්න ඒ විදිහට ඒ කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන මේ පටිච්චසමුප්පාද ධර්මයේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය ඇති වෙනවා, නාම රූපය ප්‍රත්‍යයෙන් විඥානය ඇති වෙනවා. ඉතින් ওই දෙකේ සම්බන්ධතාවය තේරුම් ගැනීමට තරමක් දුරට උපකාර වෙන උපමාවක් අපි දක්වමු. ඔය ධර්මයේ වෙන උපමාවක් නෙවෙන්න පුළුවන්. ඔය ග්‍රීක දේව කතාවක් තිබෙනවා. ටික සංවේගජනක විදිහ කතාන්තරයක්. එක්තරා රූමත් ග්‍රීක තරුණයෙක් කවදාවත් තමගේ රූපය දැකලා නැහැ. කන්නාඩිය දිහා බලන්නේ නැති ඇති. ඒක නැති නිසා වෙන්නේ. ඒ කාලේ එහෙමනේ. නමුත් එක දවසක් දැකලේ අහදිසියේ වතුර ටිකක් බොන්න ඕනේ වෙලා පොකුණකට නැමුණා. පළමුව වලට දැක්ක තමන්ගේ මූණ. නමුත් ඒ ග්‍රීක තරුණයා තමන්ගේ මූණ දැකලා නැති නිසා රැවටුණා. මේ දෙවඟනක් කියලා වතුරේ ඉන්න අක්ෂරාවක් වගේ දෙවඟනක් කියලා ඒ වැළඳ ගන්න උත්සාහ කළා. වැළඳ ගන්න උත්සාහයක් පාසා අර බියර ඇලි වලින් වැහිලා යනවා. අල්ලන්න. එතකොට පළවෙනි දවසේ හුඟක් උත්සාහ කර ආයි වතුර තැන්පත් වෙනකොට ආයි අල්ලන්න බලන. ඔහොම උත්සාහ කරලා ගෙදර ගිහිල්ලා එහෙම දවස් ගණනක් ගත කළා. එතනම අන්තිමට ඒ වියෝදුකින් ඒ නාසිස ස්මරණ බවත් ඒ නාසිස ස්මරීම අනුස්මරණීය වශයෙන් ඊළඟ තිබුණු මල් පැලෑටියක්, තද සුවඳ ඇති මල් පැලෑටියකට නාසිසස් නම ලැබුණු බවත් මේ කතාවේ සඳහන් වෙනවා. අපිට මේ ගන්න තියෙන්නේ අන්න අර ආත්ම ස්නේහය පිළිබඳ කතාන්තරයක්. ඒකෝ නාසිසස් තර වෙන කෙනෙක් කියලා අල්ලගත්තේ තමන්ගේ රූපයත්. නමුත් ඇත්ත වශයෙන් මේක කල්පනා කරලා බලනකොට අපි අපේ රූපය කියලා අල්ලගන්නේ අන්න පිළිමිඹුවක්. අපි අපේ රූපය කියලා දැන් හිතලා බලන්න, ඒක අනිත් පැත්ත. මේ වෙන කෙනෙක් කියලා අල්ලගත්තා. දෙවගණක් කියලා. ඒ නාහිද කර වැඩේම තමයි මේ සංසාරයේ දීර්ඝ කාලයක් අපි කරලා තියෙන්නේ. මරණ අවස්ථාවේදීත් කරන්නේ ඒකයි. මේ හිතෙන්ගත්තු රූපය. ඉතින් ඒක තමයි අපි කියන්නේ අර කවුරු හෝ වේවා මැරෙනකොට ඇයි තැනත්තා ගේ ඒ මුළු ජීවිත කාලයම එකතු කරගත්තු ඒ සංකල්ප ටික තුල සංහාව තාම කෙලවර කරලා නැති නිසා ඒ ප්‍රාර්ථනා ටික කර්ම ශක්තිය තුලින් ඒක ක්‍රියාත්මක වෙන වෙලාවේ හිතට යම් කිසි නිමිත්තක් එනවා. ඒ නිමිත්ත තුල අර මම මාගේ කියලා ග්‍රහණය වෙන ඔන්න ඊළඟට තව රූපයක් පහළ වෙනවා. නාසිදස්තර වැඩිමක තමයි ඉතිරලා තියෙන්නේ. නමුත් මෙන්න මේ කාශයෙන් අපි තේරුම් ගන්න පුළුවන් අර ඒක තුල තියෙනවන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්මයන් අපිට හිතා ගන්න පුළුවන්. අර නාසිදස්තරුණයා අර ඒ යම් කිසි වේදනාවක් සැප වේදනාවක් ඇති වුණා අර දර්ශනය තුලින් ඒ ඇති කරගත්තු සංඥා ඒක නිසා යල්ල ගන්න චේතනාව ඒ අනුව ස්පර්ශ කළා ඒක ගැන හිත යෙදුවා මනසිකාර ඔන්න නාම ධර්ම ටික ඒ තේරුම් ගන්න එක උපකාර වෙයි ඒ උපමාව. ඉතින් ඊළඟට ඒ වගේම ඊටත් වඩා සමහර විට මේ නාම ධර්ම සහ රූප ධර්ම මේ ඔක්කොම ප්‍රකාශ කරන්නේ මොකද්ද මේ විඥානය පිළිබඳ මේ කාලේ හැමෝම ඇවිල්ලා අහනවා. අර කියාපු භෞතික විද්‍යාඥයන් ගිහිල්ලා හිර වෙච්ච තැනත් මනෝ විද්‍යාඥයන් ගිහිල්ලා හිර වෙච්ච තැනත් ඒක ඒ විදිහට තේරුම් ගන්න බෑ. බුද්ධ ධර්මය අනුව කල්පනා කරලා බලනවනේ ඒකට උපකාර වීමට තවත් අපි උපමාවක් ධර්මයේ සඳහන් වුණත් ඇතම අවස්ථාවල දක්වලා තිබෙනවා. අපි ටිකකට හිතමු. අපි එහෙම දක්වන්නේ නියම් කිසි හේතුවක් නිසා. මොකද අතීතයේ ඔය දාර්ශනිකිනුත් අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි මේ විඤ්ඤාණය පිළිබඳ ප්‍රශ්නය. වේද වේදාන්ත ඒ ඍෂිවරුන් එහෙම නැත්නම් බ්‍රාහ්මණ ඍෂිවරුන් දාර්ශනිකයින් මේ විඤ්ඤාණය මොකක්ද කියන එක ගැන බොහොම විමසලා බැලුවා. මොකද ඒ අය තුල ආත්ම දෘෂ්ටියයි තිබුණේ. නමුත් රූපාදී දේවල් ඇති වෙන නැති වෙන පේන විඤ්ඤාණය යන පාරකුත් නැහැ. මැරෙනකොට විඤ්ඤාණය කොහොමද යන්නේ? මේක ලොකු ගැටලුවක් වුණා. විඥානය කොහොමද තේරුම් ගන්න කියන එක. ඉතින් ඒ අය ඒක බැරි බව පෙන්වන්න කරන්න එක්තරා උපමාවක් දෙනවා. විඥානය තේරුම් ගැනීමට උත්සාහ කිරීම හරියට තමන්ගේ ඇඟිලි තුඩක් ඒ ඇඟිලි තුඩෙන්ම අල්ල ගන්න උත්සාහයක් වගේ නිෂ්ඵල එකක් කියලා ඒක අවසානයේ ඒගොල්ලෝ තීරණය කළා. ඇඟිලි තුඩ තම ඒ ඇඟිලි තුඩෙන්ම අල්ලන්න බෑ. අපි මේ ඇඟිලි තුඩම උපමා කරගෙන ඊළඟට ධර්මානුකූලව මේක තේරුම් ගන්න බලමු. බුදුරජාණන් වහන්සේ දීපු විසඳුම මොකක්ද මේකට? දැන් අපි කිව්වා විඥාණය තනිව පහළ වෙන එක දෙයක් නෙවෙයි. හේතුපත්‍ය නිසා ඇති වෙන දෙයක්. නාම රූප ධර්ම නිසා ඇති වෙන දෙයක්. මෙන්න මේ නාම රූප ධර්ම අපි ඇඟිලි තුඩටම ගන්න බලමු උපමාවකින්. මේ ඇඟිලි පහ අපි අපේ අතේ ඇඟිලි පහ ගැන හිතන්නේ. මේ යමක් තේරුම් ගැනීමට දෙන උපමාවක් පමණයි. මේ අතේ ඇඟිලි ගැන හිතලා බලනකොට දැන් සුළඟිල්ල ඉන්නව නේද? පොඩි කෙනා. නමුත් මෙයා තමයි ගණන්කාරයා. ගණන්කාරයා වගේම ගණන්කාරයා කියන්නේ එයා රිද්දවන්නමයි බලන්නේ. කුංචියට හිටියට. ඒ වගේම ගණන්කාරයා කියන්නේ මොකද්ද? අපි ගණිනකොට ඉස්සෙල්ලම එක කියලා ගණින්නේ මේ සුළඟිල්ලේ. ඒ විදිහට තමයි අන්න හිතාගන්න වේදනාව. වේදනාව අපි සුළඟිල්ලටම මා කරමු ටිකකට. ඊළඟට සංඥා. සංඥා දැන් මෙයා ගණන්කාරයා. ඊළඟට ඉන්නේ මුදුකාරයා. ඔය ගණන්කාරයෝ වගේම සමහරු ඉන්නෝනේ මුදුකාරයා කිව්වට ඔය නම් දරු කට්ටියට මුදු පළඳිනවා වගේ. අන්න දෙවෙනි ඇඟිල්ල සංඥාව. සංඥාව මුදුකාරයා. හැඳිනීම පිළිබඳ කොටස. හරියට හැඳිනීම පිළිබඳ කොටස. ඊළඟට මැදගිල්ල ගැන හිතලා බලනකොට එයා තමයි හිතුවක්කාරයා. ඇඟිලි පහ උඩට ඔසවනකොට මැදින් කැපිලා පේන්නේ මෙයා හිතුවක්කාරයා. ඒ වගේම තමන්ට යමක් ඕන නම් මේතෙට තට්ටු කරන්නේ මැදගිල්ල. අනිත් ඇයට වඩා කැපි පෙන නිසා එයා හිතුවක්කාරය කියලා හිතමු. ඒ හිතුවක්කාරය තමයි චේතනාව. එතකොට අපි දැන් දන්නවා පළවෙනි සුළඟිල්ල වේදනාවයි කියලා හිතමු ටිකකට. සංඥාව අර මුදුකාරය දෙවෙනි ඇඟිල්ලේ කියලා හිතමු. චේතනාව ඔන්න හිතුවක්කාරය මැද ඇඟිල්ලයි. ඊළඟට ඉන්නවා දබරකාරේ දබර ඇඟිල්ල. ලෝකෙත් පිළි අරගෙන තියෙන දබර ඇඟිල්ල. සර්ජනය කරන්නේ තෙයයි. එතකොට එයාට තමයි හුඟක් වැඩ තියෙන්නේ දබරකාරය නිතරම දබරයට එන්නේ. ඊළඟට ඔන්න ඊළඟට ඉන්නවා මහපතේ. එයාට අපි කෙලින්ම ධර්ම වචනෙම කිව්වොත් මානසිකාර්ය. මානසිකාර්ය මානසිකාර්ය කියලා කියන්නේ මෙනෙහි කිරීම. මේ මහපතයා දැන් සම්හානුත් නන්දිකපුත් තියෙනුනේ නම්පට මැද තියෙනුනේ. ඒ වගේම මේ මහපතයා ප්‍රධානියා වගේ ඉන්න කෙනාට අපිට කියන්න පුළුවන් මානසිකාර්ය කියලා. ඔන්න එතකොට මානසිකාර්ය තමයි අර අනිත් හතර දෙනාත් එකතු කරගෙන මෙච්චර කාලයක් අපිව සංසාරේ අරගෙන ආවේ මේ නාම ධර්ම හැටියට. මොකද ඒ ගෙන ආවේ අයෝනිසෝ වශයෙන්. අයෝනිසෝ මනසිකාර කියලා කියන්නේ වැරදි විදිහට මෙනෙහි කිරීම. ඒ වැරදි විදිහට මෙනෙහි කිරීම තමයි අනිත්‍ය දේ නිත්‍ය හැටියට, දුක් සහිත දේ සැප හැටියට, අසුබ දේ සුබ හැටියට, අනාත්ම දේ ආත්ම හැටියට ඒ විදිහට වැරදි වශයෙන් අනිත් වැරදි විදිහට පෙන්නුම් කරන ඒ විදිහට හැසිරීම අපි කෙන්නුම් කරනවා ඒ අපරාධයක් හැටියට. ඒ අපරාධය තුලින් තමයි සංසාරේ අපව අරගෙන ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පස් දෙනා. නමුත් එතකොට මේ විඥානයේ රහස ඇතුළත හේලි කරගන්න අනු බුදුරජාණන් වහන්සේ කලේ මොකද්ද? උපමාවට කියනවා දැන් මේ අර දාර්ශනිකෙන් කිව්වා වගේ විඥානයේ පහසුවෙන් තේරුම් ගන්න බැරි දෙයක්. උපමාවකට කියනවා නම් හරියට සාකිකාරයක් නැති නඩුවක් වගේ. මැනි මැරුමක් වෙලා තියෙන සාකිකාරයෝ නැ නඩුව අහක දාන්න වෙනවනේ. අන්න ඒ වෙනුවට එක්තරා උපායක් තියෙනවා. නීතිවේදීන් මේ නීති ක්ෂේත්‍රයේ කරනවා. ඉත්‍තිකාරයෙන් කෙනෙකුට සමාව දෙනවා. සමාව දීලා කතාන්තරය හදනවා. ඒ වගේ වැඩක් බුදුරජාණන් වහන්සේට කරන්න සිද්ධ වුණා. ඒකට තමයි මැදුම් පිළිවෙත කියලා කියන්නේ. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඉතාම ගැඹුරු දෙයක්. අපි මේ සාමාන්‍යයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන ආචාරාත්මක මධ්‍යම ප්‍රතිපදාව එපමණකී කියලා හිතා ගන්නවා. නමුත් ඊට වඩා ගැඹුරු දෙයක් පටිච්චසමුප්පාදයේම මධ්‍යම ප්‍රතිපදාවක්. හේතු ප්‍රත්‍ය තුලින් ලෝකයා එකක් එකක් අරගෙන තේරුම් කරන්න ගියක බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළා එකක්වත් තනිව නෑ හැම එකක් හේතු ප්‍රත්‍ය උඩයි තියෙන්නේ. අන්න ඒ හේතු ප්‍රත්‍ය කතාව අනුව ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා ඒ ඇඟිලි තුඩ ඒ ඇඟිලි තුඩෙන් මල්ලීම නෙවෙයි මෙතන කරන්න තියෙන්නේ. කොහොමද සත්‍ය තේරුම් ගන්න නම් අන්න අර ඉස්තෙල්ලාම අර අපි කිව්වනේ මානසිකාර්ය අයෝනිසෝ හැටියට මේ මහපතයා මෙච්චර කාලයක් අනිත්තර දඟ අර කියාවු ජනකාරිය ඔක්කොම එකතු කරගෙන දීර්ඝ කාලයක් අපිව සංසාරයට අරගෙන ඇවිල්ලා තියෙනවා. ග්‍රහණය කරන්න පුරුදු කරලා තියෙනවා. ග්‍රහණය කරන්නේ අල්ල ගන්නවා. දැඩිව අල්ල ගන්නවා, ග්‍රහණය කරනවා. ඊළඟට නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා අන්න මෙතන මහපට ඇඟිල්ල තමයි අනිත් ඇඟිලි එක්ක සම්බන්ධතාවල් පවත්වන්නේ. එතකොට අවසාන වශයෙන් ඉතාම කිට්ටුවෙන් ඇසුරු කරන්නේ මහපටංගිල්ල අර දබරංගිල්ල. ඒක තමයි ස්පර්ශය. දබරංගිල්ල ස්පර්ශයයි. ඒක අපිට කියන්න බැරි වුණා. ස්පර්ශය තමයි දබරංගිල්ල. දැන් අපි නම් කරනවා නම් අපි අර ඇඟිලි පහ ගැන කියනකොට වේදනාව හිතාගන්න, සංඥාව, චේතනාව, ස්පර්ශය, ඊළඟට මානසිකාරය. මානසිකාරයේ ඉතාම කිට්ටු ධර්මය තමයි ස්පර්ශය. එතකොට එහෙම හිතලා බලනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මේකේ අර්ථ තේරුම් ගන්න නම් අපි අර යෝනිසෝ වශයෙන් ඉස්සෙල්ලාම අපේ ආකල්පය වෙනස් කරන්න ඕන. අර ගියාපු විපල්ලාස විපරීත විදියේ දර්ශනය අපි ඉවත් කරන්න ඕන. අනිත්‍යදී අනිත්‍ය හැටියට බුද්ධ වචනයට අනුව බැලීමට තේරුම් ගන්න ඕන. දුක් සහිතදී දුක් හැටියට, අසුබදී අසුබ හැටියට, අනාත්මදී අනාත්ම හැටියට අර වැරදි ආකල්ප ඉවත් කළා. අන්න ඒ දර්ශනය තුලින් තමයි යෝනිසෝ මනසිකාරය මතුවෙන්නේ. එතකොට යෝනිසෝ කියන වචනේ තුල තිබෙන්නේ දැන් අයෝනිසෝ කියලා කියන්නේ යමක් හටගන්න තැන අමතක කරලා එය ඈත පෙනෙන ටිකෙන් පමණක් නිගමනයකට පැමිණීම. අර මිරිඟුව ගැන හිතනකොට හිතා ගන්න පුළුවන් මිරිඟුව ඈත පෙනෙන ආකාරය මිසක් ඒක ඇති වෙන ආකාරය, මිරිඟුවක් ඇති වෙන ආකාරය නොදන්න පුද්ගලයා තමයි මේ මිරිඟුව ඔස්සේ දුවන්නේ. ඒ වගේ ඒ වෙනුවට ඔන්න අපි ඒක හටගන්න ආකාරය හේතුප්‍රත්‍ය පිළිබඳව ඉමසල බැලීම තමයි යෝනිසෝ කියලා කියන්නේ. එතකොට ඔන්න යෝනිසෝ මනසිකාර ආකල්පය ඇතිව අන්න අර වේදනාව වේදනාව හැටියට, මගේ වේදනාව හැටියට නෙවෙයි වේදනාව වේදනාව හැටියට තේරුම් ගන්න උත්සාහ කරන, සංඥාව සංඥාව හැටියට. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ඒක. ඒ ධර්ම ඒ තිබුණු තැන යථාභූත වශයෙන් ඇති ඇති හැටියට බැලීම, ආත්ම දෘෂ්ටියක් ආරෝපණය කරන්නේ නැතුව සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ හැමෝම මම මාගේ කියලා ගැනීම. එහෙම නැතුව යථාභූත ඇති හැටියට වේදනාව වේදනාව හැටියට, සංඥාව සංඥාව හැටියට, චේතනාව චේතනාව හැටියට යන විදිහට බලාගෙන අවසානයේ ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්නවා. එතකොට අන්න අර මහපටංගිල්ලත් දබරංගිල්ලත් එකතු වෙන්න වගේ ඒ අර ඉන්ද්‍රියන් අරමුණු හා ගැටෙන හැටි, ඒ ගැටෙන අවස්ථාව ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ඒ අන්තිමටම අහුවෙන්නේ මනසත්, එතනයි ගැඹුරුම තැන තියෙන්නේ. මනසත් ධර්මයක් ගැටෙන, ධර්මය කියලා කියන්නේ මනසට එන අරමුණු, ධම්මාරම්මන කියලා කියන්නේ. අපි මේ ධර්මය කියලා කියන්නේ ඔය ලෝකයේ සාමාන්‍ය ධර්මය කියන අදහස නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා එක එක ඉන්ද්‍රියන්ට අරමුණු කියනවා. ඇසට රූපය, කනට ශබ්දය, නැහැට ගඳ සුවඳ, කයට ස්පර්ශය, ඊළඟට මනසට ධර්මය. ධර්ම කියලා කියන්නේ එතන දේවල්. අපි දැන් දේවල් කියලා කියන්නේ. මොන එතකොට මනසට හැදෙන දේවල් පිළිබඳවයි ඊළඟට ගැඹුරට එන්නේ. ඒක ඉතාමත්ම ගැඹුරු කාරණයක්. නමුත් එතනින්මයි ධර්මය ආරම්භ වෙන්නේ. ධම්මපදේ අපි මෙතන මතක් කරලා දීලා තියෙනවා, මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. එතනම උත්තරේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දේවල් පළමුවෙන් තිබිලා පස්සේ හිතුවා නොවේයි, මනසයි ප්‍රධාන. මනෝ පුබ්බංගමා ධම්මා, මනස පෙරටු වෙලයි දේවල් හැදෙන්නේ. මනසම දේවල් වලට වඩා ශ්‍රේෂ්ඨයි. අන්තිමට කියනවා මනෝමය. ඒ දේවල් හැදුනේ හිතෙන්මයි. නමුත් මේ හිතෙන්ම හැදිච්ච බව ලෝකයාට වැටහෙන්නේ නැහැ අවිද්‍යාව නිසා. ඉතින් ඒක නිසා තමයි දැන් හිතට එන අරමුණ, හිතට එන අරමුණ යෝනිසෝ කියලා කියන අරමුණ හැටගත්තු ඒ ස්තනම අඳුනා ගැනීමයි. නමුත් ලෝකයාට ඒ යෝනිසෝ මනසිකාරය නැති නිසා අයෝනිසෝ වශයෙන් ඒක ඊළඟට විතර්ක ප්‍රපංච ආදියට යන්න දීලා එය දෙයක් කරගෙන ඒ තුල කෙලෙස් වලට යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා අර යෝනිසෝ මනසිකාරය කියලා කියන සියුම් මෙනෙහි කිරීම. එතකොට අර මෙනෙහි කිරීම අයෝනිසෝ වැරදි විදිහට නෙවෙයි, අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක් දේ දුක් හැටියට ඒ විදිහට මෙනෙහි කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් වැටහෙනවා මෙන්න මේ විඥාණය කියලා කියන මෙන්න මේකේ රහස හෙළි වෙන්නේ යම් අවස්ථාවක. අර හිතට එන අරමුණ, හිතත් අරමුණත් ගැටෙන තැනත් යම් කෙනෙකුට අහුණා නම් ඒ අසුවීම තුලින්ම විඥාණයේ පදනඹ බිඳිනවා. විඥාණය යන්නේ, විඥාණය කියලා කියන මායාව අර ඇති වෙන්නේ. දැන් මනෝ විඥාණය නම් ලෝකයා හිතනවා ඒ මනෝ විඥානේ ආත්ම හැටියට අරගෙන. නමුත් ඇත්ත වශයෙන් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන විඥානයක් හටගන්නීම හේතුපත් සහිතවයි. මොකද්ද මෙතෙන්දි හේතුව? මනසට එන අරමුණ. ඒ අරමුණ වෙන එකක් නෙවෙයි, මනෝමය, හිතෙන්ම හදාගත්තු දෙයක්. ඉතින් හිතෙන්ම හදාගත්තු දෙයක් බව අමතක වීම තුළින් ඊළඟට ඒක ගැන අපි හිතන්න පෙළඹෙනවා. ඒක ලෝක ස්වභාවයයි. නමුත් අන්න විදර්ශනාවේදී ක්‍රමක්‍රමයෙන් අර මෙනෙහි කිරීම සියුම් කිරීම තුළින් යම් අවස්ථාවක තේරුම් ගත්තනම් මනසේ සිත සිටිවිල්ල ගැටෙනවත් එක්කම ඒකේ තේරුම් ගත්තනම් එතකොට අර නාම රූප ධර්ම හරිය ආකාරයට තේරුම් ගත්ත වෙනවා. අර වේදනා පැත්තට යන්නේ නොදී, සංඥා පැත්තට යන්නේ නොදී, චේතනා පැත්තට යන්නේ නොදී, ස්ප ස්පර්ශයක් අවසානයේ ඉතුරු වෙන්නේ අන්න අර දබරකාරයක් මහපතයක් ඒ දෙන්න අතර ගැටුම වගේ හිතත් අරමුණත් ගැටෙන තැන හිතත් අරමුණත් ගැටෙනවත් එක්කම අල්ලගත්තොත් හොරේ අන්න ඒකම විඥාණයට තැන නැති වෙනවා මොකද මේ විඥානයේ මායාවක් කියන්නේ අවිද්‍යාව තුලයි විඥාණයට පණක් ලැබෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා තියෙන්නේ අවිද්‍යාව තුලින් ඇති වෙන ඒ සංස්කරණේ ක්‍රියාකාරකම් සමූහයේ ප්‍රතිඵලයක් වශයෙන් උයි විඥානයක් නාම රූපයක් කියලා බෙදීමක් තිබෙන්නේ නාම රූපයේ ධර්මයට අදාළ වේදනා සංඥා ආදී තුල ඇත්ත වශයෙන් විඥානයත් ඒක ඉබේම අහු වෙනවා නමුත් ඒක අර නාසික ස්තරුණයා වතුරේ පෙනෙන රූපය වතුරේ පිළිමිණු වෙන ස්වභාවය ගැන අමතක කිරීම නිසා ඒක වෙන කෙනෙක් ගැන හිතුවා වගේ විඥානයේ තිබෙනවා පිළිමිණු වෙන ස්වභාවයක් ඒකට කියනවා පත්‍යවේක්ෂා කියලා විඥානයේ මහා ඒකයි එතනයි මේ හොරේ තියෙන්නේ විඥානයේ තියෙන යමක් පිළිමිණු කරන ස්වභාවය ඒ පිළිමිණු කරන්නේ මොකක්ද නාම රූප ධර්මයි නැයික නිසා මේවා එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් දෙවලුත් නෙවෙයි එකමත් නෙවෙයි මේවා මේ හේතු ප්‍රත්‍ය උඩයි තියෙන්නේ ඉතින් ඒක තේරුම් ගන්න වෙනවා විදර්ශනාත්මක වශයෙන් අර විදිහට භාවනා මානසිකාරයෙන් සමාධිමත් සිටින් මෙනෙහි කිරීමෙන් යනකොට යම් අවස්ථාවක අර වේදනාපක්ෂියත් ඇතැරලා සංඥාපක්ෂියත් ඇතැරලා චේතනාපක්ෂියත් ඇතැරලා අන්තිමට හිතක් හිතවිල්ලක් ගැටෙන තැන. එතනින් මේ මනෝවිඤ්ඤාණය හටගන්නේ. නමුත් ලෝකයා හිතන්නේ මනෝවිඤ්ඤාණය මෙතන ස්ටෝර් කරලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඉතාම ශීඝ්‍රයෙන් මනෝවිඤ්ඤාණයක් ඇතිව නැති වෙන දෙයක්. ඒ අල්ලගන්න දේවල් අපි දේවල් කියන ඒ සංකල්පේ පවා බුදුරජාණන් වහන්සේ අන්න මනෝමය. ඒක හිතෙන්ම හදාගත්තු දෙයක්. හිතෙන්ම හදාගත්තු බව අමතක වීම තුලින් ලෝකයා අර මේ ගැලෙහි වැටෙනවයි කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. ඉතින් ඔන්න ඒ කාරණය අපි මේ ප්‍රකාශ කරේ මේක අර තර්කයක් හැටියට නෙවෙයි. අන්න අර දැන් බොහෝ දෙනා විසඳුම සොයන ආකාරයට නෙවෙයි මේක විසඳුම සොයාගන්න තියෙන්නේ. බුද්ධ වචනයට අනුව මධ්‍යම ප්‍රතිපදාවට අනුව මෙන්න මේ නාම ධර්ම අවබෝධ කරගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. යම් අවස්ථාවක විඥාණය තේරුම් ගත්ත නම් නාම රූප ධර්මයක් තේරුම් ගත්ත වෙනවා. නාම රූප ධර්මයක් තේරුම් ගත්ත නම් විඥාණයක් තේරුම් ගත්ත වෙනවා. නමුත් නාම රූප ධර්මයන් තේරුම් ගන්න වෙන්නේ පිටින් කවුරුවත් ගෙන්නවලා නෙවෙයි. මේ නාම ධර්මවල අන්න අගට ඉන්න අර මානසිකාරයට අපි සමාව දෙන්න ඕනේ. අයෝනිසෝ හැටියට මෙතෙක් අපි සංසාරේ ගෙන අයෝනිසෝ මානසිකාරේ අයෝනිසෝ පැත්ත ඉවත් කළා යෝනිසෝ කර හැටිය ක්‍රමක්‍රමයෙන් තමන් කර අපරාධය අර හතර දෙනත් එකතු වෙලා කරපු අපරාධය හෙලි කරනවා යෝනිසෝ මානසිකාරය අන්තිමට හෙලි වෙන්නේ එයා අර දබර කාර්යයත් එක්ක කළා මනස පිළිබඳ මනෝවිඥාණය තියෙච්ච හැටි ඒක තමයි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙක්ඛා මනෝමයා කියන එක තුල මුළුම ධහත් ධර්මය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මය අඩංගු වෙනවා කියලා අපිට කියන්න පුළුවන් ඉන්නේ ඒකයි ඉතින් මේ මැදුම් පිළිවෙත තුල බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් මෙතනත් අපි කිව්වා විඥානේ එතන තනිව යනවා නේ විඥානේ ඔය දැන් මට ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ ඊළාට දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන විඥානයත් ආයශයත් උෂ්ණයත් කියන ධර්ම තුනම ඉවත් වූ තැනය කෙනෙක් මැරෙන්නේ නමුත් අන්න සමහර විලාට නිරෝධ සමාපත්තිය කියන ත්‍ත්වය පෙන්වුම් කරනකොට ඇතම් කෙනෙක් විඥාණය නිරුද්ධ කරලා ඒ තාම ජීවත් වෙනවා. ඒක හේතුව විමසූ අවස්ථාවේ බුදුරජාණන් ප්‍රකාශ එතන ප්‍රකාශ වෙන ධර්මයේ ආයුෂ උෂ්ණ කියන දෙක පවා ඉකිනකට උපකාර වෙනවා. ආයු සංස්කාර නිසා උෂ්ණයේ පවතිනවා. උෂ්ණයේ නිසා ආයු සංස්කාර පවතිනවා. ඒ එකක්වත් තනිව නැහැ. ඒක හරියට උපමාවට දක්වන්නේ දැල්වෙන්නා වූ පහනක පහනේ දැල්ල නිසා ආලෝකය පවතිනවා වගේ ආලෝකය නිසා දැල්ල පවතිනවා වගේ ආයුෂය නිසා උෂ්ණය පවතිනවා උෂ්ණය නිසා ආයුෂය පවතිනවා එතනක් තියෙන හේතුප්‍රත්‍ය සම්බන්ධයක් තනිව එකක්වත් නැහැ ඉතින් ඒක තමයි ඔය ඇතැම් අයට ප්‍රශ්නයක් වෙන්නේ කෙනෙක් මැරෙන්න වගේ ඉඳලා ඒ තාම ශාරීරික උෂ්ණය තියෙනවා නමුත් යම් කිසි ඔය සත්තම් ආදියකින් ආයෙත් පණ එනවා ඒ අතරතුර අර බුද්ධලයට පේනවා ඔන්න විඥානේ කොහෙද ගියා කියලා ඒ තැනත් හිතන්නේ මේ විඥානේ තනිව ගියා කියලා නෑ අර මැරෙන්න ඉන්න බුද්ධලයට ඒ වෙලාවට පේන එක පමණයි ඒ බුද්ධලගේ දෘෂ්ටි කෝණයෙන් මේකයි පේනවා දෙන්නේක් නෙවෙයි එතන ඒකට සාපේක්ෂකවයි ඒ විඤ්ඤාණයට සාපේක්ෂකවයි නිමත් වෙනෙමෙත් පේන්නේ ඔන්න ඔය විදිහේ තත්ත්වයක් ඔක තියෙන්නේ ඉතින් මේ ප්‍රශ්නයට විසඳුම මොදු කළා පමණයි මේ කෝස්සේ ඉතින් අපි බොහෝ දෙනා අහන නිසා මේවා මේ ගැඹුරු කාරණා නමුත් අද මේ වටිනා විසක් දවසේ අපි මේ ධර්මයේ බොහොම සැහැල්ලු අර කොටසක් පමණක් අල්ලගෙන සතරින් මිදෙන උත්සාහ කරනවා නමුත් ලොකු ප්‍රශ්න ගැන හිතනවා නමුත් මේ දෙක සංකල්පණය කරන්න මෙන්න මේ භාවනා මාර්ගයට පිවිසෙන්න ඕන. ඒකේ ආරම්භය මේ පින්වත් නද මේ වටිනා දවසේ ශීලයෙන් අයන්නින් පටන් ගන්නවත් වගේ මේ ශීලයෙන් ආරම්භ කළා. ඒ වගේම සමන්ට පුළුවන් මට්ටමකින් සමාධිය වඩන්න උත්සාහ කළා. මේ ඇතන් මාය ආර කිව්වා වගේ විදර්ශනා මාර්ගයට යනවා. විශේෂයෙන් මේ අයට මේ දේශනාව උපකාර වෙන්නත් ඇති. අන්න ඒ විදිහට අපි ක්‍රමක්‍රමේ පොඩි ආරම්භයක් කළා. නමුත් අර ගැඹුරු ධර්ම අපිට තේරුම් ගන්න ඕන නම් ඒව සඳහා නෙවෙයි. අර සසරින් මිදීම සඳහායි. මේ අර ආයෝනිසෝ මානසිකාර්ය නිසා අපි නිරන්තරයෙන් මේ විද සංසාරේ අර වනාසිතස් කර වැඩිම අපි කරගෙන යනවා. එතකොට මෙන්න මේක නැති කර ගැනීමට නම් අපි විඥාන යථා ප්‍රකාශය තේරුම් ගන්න ඕන. විඥාන නිරෝධයයි නිවන කියලා කියන්නේ. විඥාන නිරෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි. මේ මායාවෙන් මිදීමයි. මේ මායාවෙන් මිදින්නේ ප්‍රඥාව උදා වුණු අවස්ථාවයි. එතකොට විඥානං පරිඤ්ඤයං පඤ්ඤා භාවයතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. විඥානයේ තේ හරියට තේරුම් ගන්න ප්‍රඥාව උදා වුණු අවස්ථාවේ ප්‍රඥාවේ මූල බීජය තමයි යෝනිසෝ මනසිකාරය කියලා නුවණින් මෙනෙහි කිරීම. එතකොට ප්‍රඥාවේ බීජයත් අපතුල තිබෙනවා කියලා හිතාගෙන මේ ගමන යන්න ඕන. ඉතින් මේ පින්නතුන් මේ කළ ආරම්භය මේ ආද දින පුරුණ ලද සීල කරන ලද භාවනාව මේ ආද ඇසු මේ විදර්ශනාත්මක බණ තම තමන්ගේ විමුක්තියට උපකාර කරගන්න උත්සාහවත් වෙන අතර ඒ තමන් මෙතෙක් කළ කුසල ශක්තියක් උපකාර කරගන්නමින් මේ හැකියාව කික්මනි කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන මන භාවනා සාර්ථක කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුක ඉක්මවලා සෝවාන් සකදාගාමී ආදී මේ මාර්ගඵල ප්‍රතිවේදී යන තුමා මහා මහණන් සාක්ෂාත් කරගැනීමට මේ කුසල ශක්තිය මේ අද ධර්ම ශ්‍රවණයට හේතු වාසනාවල් ප්‍රාර්ථනා කරගන්න අතර අවිචේ සිට අකිනිට දක්වා වූ යම් තාක් ලෝක සත්වයන් සිටිනවන තම තමන්ගේ ඥාතීන් නැතුළු මෙවැනි ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය කුසලයක් අනුමෝදන් වෙන හැම දිනම තී අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින් තුමා අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා ආශිර්වාද කරන සාර්ථක කියන් එත්තාවතා ධම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තිය්‍යා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධාන්තු අමතං පදං ආකාශට්ඨා දුම්මට්ඨා දීවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා දුම්මට්ඨා දීවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා දුම්මට්ඨා දීවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්පරං දුක්ඛප්පත්තා දුක්ඛා භයප්පත්තා භය සෝකප්පත්තා සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා දුක්ඛා භයප්පත්තා භය සෝකප්පත්තා සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තා දුක්ඛා භයප්පත්තා භය සෝකප්පත්තා සෝකා හුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමු සතං සමාදමු තුයාමි පාපත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමු සතං සමාදමු තුයාමි පාපත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමු සතං සමාදමු තුයාමි පාපත්‍යා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශිතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොච්චි භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොච්චි භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොච්චි භවන්තුතේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නිවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්මුජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.